ඇයි මේ භාවනා කරන්නේ? කුමක් සඳහාද? අද ඔක්කොම වැඩ නවත්තලා මෙහි ආවේ ඇයි? මෙතනින් තමයි පටන් ගන්න. ප්‍රශ්න නැත්නම් මම ප්‍රශ්න අහන්න.
දුකින් නිදහස් වීමට
දුකින් නිදහස් වීම සඳහා හරි අපි අහලා තියෙනවා බුදු කෙනෙක් පහළ වෙන්නේ දුකින් නිදහස් වෙන මාර්ගය දෙන්නලා දෙන්න නැත්නම් නිවන මාර්ගෙ දෙන්නලා දෙන්න නේද දුකින් නිදහස් වෙන්න කියුවහම අපි තේරුම් ගන්න ඕන මොන දුකින් නිදහස් වෙන්න ප්‍රස්තාවක් නැති දුකින්ද දරුවා සමීපුන දුකින්ද ගියක් නැති දුකින්ද
දෙක
පායක වහන සිතුන දුක හරි ආරගමන සිතුවත් ඉපදීම තංගමෙන් තිබුණා ඉතින් අනේ මොන දුකක්ද කියලා කියනවාද? තමන් දෙක අතරේ දරුවෙක් තිබුණා කියුවහම ඈ කියන දෙපදීම දුකයි කියලා කාඩ් එකක් කියවනවා දෙපදීම දුකයි. අර තංගේ එකක් කරන්නේ ඇයි?
තව ලෝකෙට දුක් විඳින්න තිබුණා. තවත් දුක් විඳින්න නම් කිසි ප්‍රාණයක් ඇති වුණා කියන එක ඉපදුණා නේ. අලුත් භවෙක ඉපදුණා නේ. භවෙක ඉපදුණා කියන්නේ දුක විඳින පුද්ගලයේ උත්පාදනයේ වෙච්චා.
ඒ වගේ මේ පාටි දාන්නේ. සතුටු වෙන්නේ. මෙහෙන් කියන ඉදදීම දුකයි කියලා කරන්නේ ඒවනේ. විතරවට ගන්න අය විතරවට ඉඳ දහව දකින්නේ අපි දුකෙන් නිදහස් වෙන්න ආව නම් මොන දුකෙන්ද නිදහස් වෙන්න කියන එකයි හොඳට තේරුම් ගන්න. සංසාරයෙන්
ඉපදීමද?
ඈ සංසාර දුකෙන් කියනවා පංචස්කන්ධ දුකෙන් කියනවා ඔය එන්නකෝ ඉස්සරහට තේන්නේ නැහැ එහෙනම් ඒකයි මම මේ නෑ කතා කරන්න එන්න එතකොට Tamanta වටින්නේ මේක මේ අහගත්තොත් තමයි අද ගැඹුරු දර්ශනයක් කතා කරන්න ඉන්නේ ඒකයි මේ කට්ටියට එන්න කියන්නේ අද හරියට අරගෙන හිටියොත් මේකෙන්ම ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙනදට වඩා මොකටද වෙච්චර දුක් විඳින්නේ කියලා මම කියන්නේ මොකටද මේ වැඩ අත්තරාවේ? තවද හදවත් නැව භාවනා කරන්න ගියා කියලා ගිහින් කියලා සතුටු වෙන්නද?
මහා
සාගරේ ජලයේ තියෙන. මම මෙච්චර කල් කරපු විදිය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. මාර්ගේ වඩනවා කියලා හිතාගෙන ඉන්නවා. වැඩෙන මාර්ගෙකුත් නැහැ. හැමදාම අර දුක් ටික එහෙමම තියෙනවා. ඈ? එතරම්. ඒකට ටිකක් නුවණින් දහම හොයන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේක පෙර නොයසු විරෝධ ධර්මතාවයක් අවබෝධ කරගත්තේ. උබ්බේ අනනුසුතේසු ධම්මේසු. නේද? මොකද මේ දුක්ඛ සත්‍ය කියන එක. නිවන විතරක් නෙමෙයි. දුක්ඛ සත්‍යයක් කියන්නේ පෙර නොයසු විරෝධ ධර්මතාවයක් උබ්බේ තේසු දානිසු කවුරු විසින්ද? මිනිස්සෙක් විසින්, දෙවියෙක් විසින්, මාරේ බ්‍රහ්මයේ කිසියම්ම කෙනෙක් විසින් කලින් අහපු දෙයක් නෙවෙයි. එහෙනම් අපි හිතාගත්තොත් දැන් මේ අපි දන්න දුකම තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ කියලා. ඒ බුද්ධ වචනයටත් විරුද්ධයි නේ. නේද? අපි හිතන්නේ අපි දුක දන්නවා දැන් දුක නැති කරගන්න තමයි මෙතෙන් ගාන්නේ. මොන දුකද නැති කරගන්නේ කියන එක හොයාගන්න වෙනවා. නේද? මම ගුරු කෙනෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. චතුරාර්ය සත්‍ය දැනන්නේ දුකයි. දුකට හේතුව සමුදයයි. දුක නිරෝධයයි. මම නේ අපි හිතනවා අපි මුල තුනම දන්නවා. මේ මාර්ගය විතරයි දන්නේ. මාර්ගය හගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මම තමයි වැරද්දකට දුන්නේ. කොහෙද යන්නේ මොකක් කරන්නද කියලා දන්නේ නැහැ. අපි කාගෙන් හරි ගිහින් පාර අහනවා. Taman danne yanna ona kohatada kiyala. මට පාර ගියා දෙන්නේ. ඒ කියන්නේ දුක දන්නේ නැත්නම් ලබේ දන්නේ නැත්නම් නිරෝධේ දන්නේ නැත්නම් කාගෙන් හරි මාර්ගය ඇහුවට හම්බ වෙයිද මාර්ගය? හම්බ වෙන්නේ නැහැ. Taman danne කොහාට යන මාර්ගයද මේ අහන්නේ? ඉතින් කොරේ උත්තරයක් හම්බේ නේ. ඒ නිසා මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් ඔය හතර පිළිබඳව නුවණක් එන්න ඕන, ඥානයක් එන්න ඕන. මාර්ගය ගැන විතරක් නෙවෙයි. චතුරාර්ය සත්‍ය පිළිබඳවම දැක්මක් එන්න ඕන. ඒකේ මූලික වෙනම දුක පිළිබඳව දැක්ම. නේද? දුක පිළිබඳව. එතකොට දුක කියන්නේ අපි ওই ටික වචන නම් අහලා තියෙනවා. එතකොට දැන් මේ අහපු දේ උදව් කරගන්නත් ඕන. ගහමන්ට ගලපලමයි මේක හොයන්නේ. ඒක දුක්ඛ සත්‍ය කියලා මොකද්ද කියන්නේ? දුක කියලා විස්තර කරන්නේ. ඒ කියන්නේ ටිකක් තියෙනවා. ජාති. ජාති කියන දුක කියලා මේක තියෙන දුකයි. නේද? ජරා, ව්‍යාධි, මරණ. එකපැත්තකින් අසෝක පරිදේව දුක්ඛ දෝමනස්සරේ ඒක කියනවා. තව පැත්තකින් අප්‍රියයන් හායි ප්‍රියම දුකයි, ප්‍රියයන් නිම්මින දුකයි, කැමති දේ නොලැබීම දුකයි, අප්‍රියයන් ලබති අපි දුක්ඛ. අනකට සංකීර්තේන පංච උපාදාන සංදා දුක්ඛ. ඒක තමයි ඔක්කොම දුක කැටි කරපු දේ. එතකොට බොහොම ගැඹුරු දෙයක්. එතනින් දුක දැක්කොත් දුක දැක්කා කියන්න පුළුවන්. යම් කිසි අවබෝධයක් ගත්තා කියලා කියන්න පුළුවන්. සංකීර්තේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන එක තේරුම් ගන්න. ඒක තමයි මේ පංච උපාදාන ස්කන්ධ ගැන ගොඩාක් කතා කරන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා පංච උපාදාන ස්කන්ධ කිව්වොත් මොකක්ද කියලා නේද? මොකක්ද? රූප, වේදනා, සංඥා, සංකල්ප, විඥාන. අම්මා කියලා කඩුවේ කිව්වේ. ඔය පහත උපාදානයක් තිබුණොත් තමයි දුක. නේද? රූපේ විතරක් දුකයි කිව්වට හරියන්නේ නැහැ. රූප උපාදානස්කන්ධය දුක. නේද? එතකොට මේ පහත යම් කිසි උපාදානයක් අද උපාදානිකේ අල්ල අද අල්ලගෙන අපින් අල්ල ගන්නවම නෙමෙයි නේද? බාර ගන්න. දැන් මොකද ඒක එහෙමමයි කියලා බාර ගන්න ගැති. හන්ට කියන රූපේ දැස ගන්නවා කියලා. දැන් මේක උදාහරණයක් විදිහට අපි මේ මහත්ය ඉන්නා මෙතන. නේද? ශරීරයක් තියනනේ බැලුවහම පේනව නේද ඉන්නවද? දැන් රූපේ බාරගත්තද නැද්ද? උපාදාන කළාද නැද්ද? මොකක්ද කියන්න කැමති? උපාදාන කරලා නේද? මෙතන ශරීරයක් මනුස්සෙක් කෙනෙක් රූපයක් ඔක්කොම ටික විශ්වාස කරනවාමයි නේද? කවුරු හරි කිව්වොත් ඔතන කෙනෙක් නැහැ, ඔතන ශරීරයක් නැහැ කිව්වොත් පිළිගන්නේද? පිළිගන්නේ නැහැ නේද? තව එහාට යන එකද මෙතන කෙනෙක් ඉන්නවා කියනකොට රූපයක් තියනවනේ තියනද රූපයක් තියෙනවා ඒ රූපය අජත්තද බහිද්දද බහිද්දයි නේ බාහිර තියෙන රූපය ඔයාලට නම් අජත්ත නේ ඔයා තව කෙනෙක්ගේ ශරීරය බලස් දැන් අනිත්යට බාහිර රූපය බාහිර ශරීරයක් ශරීර රූපය අපි දැඩිව අල්ලගත්තද නැද්ද අල්ලගත්තා උපාදාන කළා කියනකොට එහෙම තේරුම් ගන්න එක දැන් දැඩිව විශ්වාස කරනවා වගේ නෑ කිව්වට පිළිගන්න නෑ කොහොමද නෑ කියන්නේ
අසියම් දුක සාක්ෂි
නෑ මට තේින්නේ නෑ කියන්නේ කොහොමද මේ තේින්න හරි ගන්න නෑ කියන්නේ ඒවත් පිස්සුදේ මේ එතකොට අන්න තේරුම් ගන්න දැන් රූප උපාදාන ඉන්නා කියන එක පිළිගන්නවා නේ නෑ ඒ රූපෙට අදාළ වේදනාවක් තියනවා කැමැතිද අකමැතිද නැදපත්ද නෑ රූපේ පාදන කරන මේ වේදනාවක් උපාදාන වෙනවා ඒ රූපෙට අදාළ සංඥාවක් තියනවාද අනිත් රූප වලින් වෙන් කරගන්න පුළුවන් නේද රාය අඳුරගන්න පුළුවන් කියලා සංඥාවක් තියනවා නේද ඒක වෙන් කරගන්න පුළුවන් නේද රූප සංඥාවක් තියනවා ඒකට අදාළ සංඥා උපාදාන වෙලාද නැද්ද? උපාදාන වෙලා. සංකාර. සංකාර කියන්නේ මොනවද? කොහොමද ඇති වෙන්නේ සංකාර? චේතනා. දැන් අදහස් ආව දේ රූපේ. මනුෂ්‍ය ශරීරයක් කියලා හිතනවා. හිතනවා නේද? සංකාරයක් නේද? හරි. සංකාර ගොඩක් තියෙනවා මේ එකක් කියන්නේ. ඒකත් තියෙනවා නේද? සංකාර උපාදානෙකුත් තියෙනවා. ඒ ඔය ටික දැනගත්තේ කොහමද? විඤ්ඤාණය. රූපය බව දැනගත්තා, වේදනා බව දැනගත්තා, සංඥා බව දැනගත්තා, සංකාරය බව දැනගත්තා, දැනගත්ත ගතියට කියනවා විඤ්ඤාණය. පෙරවත් වෙන්නේ විඤ්ඤාණය. එහෙනම් විඤ්ඤාණය තියෙනවා. විඤ්ඤාණයත් උපාදාන නේද? දැන් පංච උපාදානස්කන්ධය හැදිලාද නැද්ද? ඉපදිලාද නැද්ද? පංච උපාදානස්කන්ධ හිතදිලා හටගෙන. නේද? ප්‍රශ්නේ තියෙන්නේ දුකක් හටගත්තද නැද්ද? නහමට අනුගණන්නේ. නේද? විද්‍යාඥයන් වහන්සේට අනුගණන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ක. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දුකක් දැනුණා. අතන කෙනෙක් ඉන්නවා කියලා දැන ගැනීම තුල. නේද? මමමරේක සතුටුත් වෙනවා නේද? දුක කොහොමද? අම්මට අද කට්ටිය ගොඩක් ඉන්නවා කියලා සතුටක් වෙනවා. ඒ උපපාදානයක් කියලා දැනෙන්නේ. පංච උපාදානස්කන්ධය හටගත්තා කියලා දැනෙන්නේ. නුවණින් බැලුවොත් පේනවා පංච උපාදානස්කන්ධය තමයි හටගෙන තියෙන්නේ නේද? ඒක දුක කියලා අහලා තියෙනවා. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක කියලා අහලා. මොකද්ද ඔය දුක එතකොට? දැන් හොයන්න දෙයක් තියෙනවා නේද? දුක දුකයි කියලා අපිට නම් දැනෙන දුකක් නැහැ. සමහර විට සැපක් දැනෙනවා. කැමති රූපයක් නම් සැපයි, කැමති රූපයක් නම් දුකයි. එහෙමත් වෙනවා. එහෙම දෙයක්ද සංකීර්ණ පංච උපාදාන කන්ද දුකා කියන්නේ. එක වෙලාවකට සැපයි, එක වෙලාවකට දුකයි වෙන්නත් බෑ නේද? දොන්දර දුකයි වුණා ඒක දුකම වෙනවා නේද කතා දෙකක් නැහැ වෙනස් වීම දුකයි ඒ කියන රූපේ වෙනස් වීම දුකයි දැන් අපිට හිතෙනවා දැන් ඒක වෙනස් වෙනවා වෙනස් වෙන එක තමයි දුක. එන අපි දුක දැකලා නැහැ කියන්නේ වෙනස් වෙනවා දැකලා නැහැ කියන්නේ. නේද? එහෙනම් දුක අවබෝධ කරගන්න නම් වෙනස් වෙන බව තව දකින්න. අනිත්‍ය බව තව දකින්න. අනිත්‍ය බව ගිලා නැහැ. ඒ අනිත්‍ය බල බල ඉන්නව නම් කියලා හිතේ. අහලා ඔව් ආයේ ආයේ හට ගන්නත් හේතුයි. මේ අතන ශරීරයක් තිබුණා දැන් නැහැ. දැන් හිතනවා නාන අර ටෙලිෆෝන් කෝල් එකක් කරන්න ගියේ. දැන් ඔබ තව මං කියවා ගන්න. මේ පිටත් උපදවස් කන්දේ මුල් කරගෙන ආයේ ආයේ පන් කියවා ගන්න. දැන් ඔය හිතන්නේ තව රූපේ. මෙතන රූපේ නැහැ කියලා හිතන්නේ රූපයක් නේ. එහෙම දෙයක් තියෙනවා. රූපේ තියෙනම මොන්නේ රූපේ ගැන හිතන්නේ. නැති වුණත් රූපේ ගැන හිතන්න පුළුවන්. ඔකට කියනවා නක්ති ප්‍රත්‍ය කියලා. ඊමාශයකට ප්‍රත්‍ය. සුවිසි ප්‍රත්‍ය. තිබුණත් රූපේට අහු වෙනවා නැති වුණත් රූපේට අහු වෙනවා. ඒක සිකයි නැඟුරු. රූපේ තිබුණත් අපි වංචු ප්‍රදානස්තන් දෙකේ විතර රූපේ නැහැ කියලා පංචු ප්‍රදානස්තන් දෙකේ. දැන් හිතන කවුරු හරි මැරුණ කෙනෙක් අම්මා නිය ගිහින් නා. දැන් අම්මා ඉන්නද? දැන් අම්මගේ රූපේ තියෙනවද? ඉතේ තිබුණා කියලා. ඇත්තට තියෙනවද රූපේ? මැරිලා නේද? එන කොටේ හරි ඉපදිලා නම් ඒ මේ රූපේ ඉමේන්නේ. අපි හිතන රූපේ ඉමේන්නේ. රූපේ නැති වුණත් අපි මතක් කරවලු දුක් වෙනවා. ඒ රූපේ තිබිලා විතර අපි නැතුවත් දුක් විඳිනවා. නැති කක් තියෙන දුක් විඳිනවා. නැති කක්. මෙච්චර වචන වුණේ නැහැ. මං කිව්වේ කොහේ හරි රූපෙට අහු වුණා නම් දුකයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක දැනෙන්නේ නෑනේ. සුඛය බාරගත්ත එක දුකයි කියලා දැනෙන ගතිය අඩුයි ඒක තමයි. මෙතන විරෝම දෙන්නවා පෙර නොඇසු විරු ධර්මතාවයක්. කලින් අහලා තිබුණ එක නෙවෙයි. නේද? තව පැත්තකින් කියනවා මේ කෘතඥයාට ඇත්ත රහතන් වහන්සේට ගුරු. එහෙම ධර්මතාවයක් තියෙනවා. විපක්ඛ්‍යණයට ඇත්ත සාතනාසික බොරුවක් නිසා විපක්ඛ්‍යණය බොරුයි කියන එක තමයි රහතන්හන්සේට ඇත්ත කිව්වේ. මොකද තමයි මේක වත්තරි පොඩ්ඩක් ඔළුවේ තියාගත්තොත් ලේසි නේ ඉඳහන දකින්න. දැන් වයින් එකක් අඳුර ගන්න ඕන අපි දන්නවා කියලා හිතුවට ඇත්තටම දන්නවා. දුක නැති කරන්න ආවට දුවා මේ හටගත්තේ දුකක් කියලා අවබෝධයක් නැන්නේ වචන ටික නම් ගන්න සංකීර්ණ මිනිස්සු කරන සංග දුක හැබැයි ඒක හට ගන්න තන දුකයි කියලා දැනෙන්නේ නැන්නේ. දැන් කොහෙද ඔය පංච උපාදානස්කන්ධ හටගන්නේ? කොයි වෙලාවේද හටගන්නේ? අරමුණක් ගන්න. අරමුණ ගන්නෙ මොනවයි ඉන්න? අසකනාසය, දීව ශරීරය, මනස, ආයතන හය. අපි අර ශරීරයේ තියෙනවා කියලා දැනගත්තේ ඇහෙන් දැක්කම නේද? ඒත් ඇහෙන් දැකීම නිසා නේද ඒක ඉපදුනේ. අර කියපු රූප වේදනා සංඥා අහංකාර විඥාන. කොයි මොහොතේද ඉපදුනේ? දැක්කම මොහොතේ නේද? දැක්ක මොහොතේ ඉපදුනා තාමත් ඔබ තියාගෙන ඉන්නවා. යයි ඉන්නවා කියන්නේ තාම ওই රූපේ මතක් කරන්න පුළුවන්. මතක් කළා කියන්නේ පහම මතක් කරගන්න. හදගන්න. ආයෙ සිහි කරු. දැන් ඇහෙන් දකින්න ඕනේ නැහැ. දැන් පුළුවන් මනසින් උපුපත්තා. නේද? අතන කෙනෙක් හිටියා කියලා මතක් කරනකොට එයාගේ රූපේ පේනවා නේද හිත? ඒකට අදාළ වේදනාව, සංඥාව, සංකාර, විඥාන පහම හට ගන්නවා නේද? පැහැදිලි මේ හොඳට තේරුම් ගන්න පැහැදිලි නැත්නම් ප්‍රශ්න කරන්න. කියනවා පැහැදිලි නැත්නම් ප්‍රශ්න කරන්න. මම හිතන්නේ වෙන්නේ නැත්නම් බය නැතුව කතා කරන්න. මේ කාන්ත දැන් අඩුවක් තියෙනවා කියලා වැටහෙනවද මේ දුක දෙකීමේ අඩුව? මේ දුක හරියට දැක්කේ නැත්නම් ඉතින් දුක්ඛ සමුදයක් අහු වෙන්න ඉදින්නේ නැහැ. දුක්ඛ නිරෝධය ගැන කොහොමවත් හිතා ගන්න ඉදින්නේ නැහැ. එහෙනම් ඒ මාර්ගය හරහා වැටෙන්නේ නැහැ. එහෙනම් ඔය සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් ඔය හතර ගැන ඥානයක් එනවා. දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය හතරගෙන ඒ ඥානෙට ඒක ආකාර තුනක් තියෙනවා. දැන් මේ තමයි මම සත්‍ය ඥානය. එහෙනම් සත්‍ය හතරක් තියෙනවා කියලා කියන එක දැනගන්න හදන්නේ. ඒ ඥානේ ආවොත් ප්‍රකට කියනවා සම්මා දිට්ඨිය. කියන්නේ ලෝකයෙන් එතර වෙන සම්මා දිට්ඨිය, දුකෙන් නිදෙන සම්මා දිට්ඨිය. ඇති සත්‍ය සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා නේද? හරි දැක්මක් කාවොත් ආරේ මාර්ගය වැටෙනවා. එහෙම දැක්මක් වෙන්නේ නැහැ. ඒක හදාගත්තොත් තමයි බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. එතනින් මෙහා දහමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ලෝකෙන් ඉතර වෙන මාර්ගයට වැටුන්නේ නැහැ. හරි දැක්ම එනවා. හරි මොන භාවනාව කළත් මොන විදිහේ දේවල් දැනීලා තිබුණා නේද? රූපෝත්තර මාර්ගයේ නැත්නම් දර්ශනය. දැන් දහමෙන් බුදු කෙනෙක් පෙන්නලා දීපු මේ සංසාරේ මොනවාද? සෑහෙන කාලයක් දුක් විඳලා විඳලා හොරෝ එකට ගත්තු. දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා නේද? එතෙන්ද? ඔක තව පැත්තකින් බැලුවොත් අපි දන්නවා සෝවාන් වෙන්න. නැත්නම් සෝවාන් මාර්ගයට වැටෙන්න. නිවන තමයි නරඹන කරන්නේ නැහැ අපි. ඉස්සෙල්ලා සෝවන් වෙන්නේ නැහැ. දැන් තේතරදලෙතික තමයි පුරුවන් තරම් හොයන්න ඕන. දැනගන්න. දැන් නිකන් අහලා තියෙන සෝවන්ලා කියන්නේ කොහොමද වුණාගේ? මොකක්ද කරන්නේ? එක පැත්තකින් සංඥා වියන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද ප්‍රාණාසකන කැදෙන්න. ආයි තු වෙන බැ. හරි. තව එකක් දෙවි. තව එකක් දෙවි. හා? මෙතන අදහස් තියනද සවන්න. අරකට හරි තව එක විදිහට පැහැදිලි කරන්න. චතුරාර්ය සත්‍ය දෙකක් මනාද කායි නොසෙල්ලෙන දැක්මක්. තරගයට කිව්වොත් ආර්යෙක් වුණා කියන ආර්ය මාර්ගයට වැටුණා. නිවන කරා යන මාර්ගයටම වැටුණා. දැන් නිවන කරා යන ප්‍රවාහයට තමයි සෝතේ කියන්නේ. ඒකට වැටුණා. සෝත පාපං සෝතං.
ස්කෝමන්
දෙවි අතර ශ්‍රද්ධාවක් ඇති. ඉතින් අතර ශ්‍රද්ධාවක් ඇති නම් කියලා කියනවා. ඒකත් සැකේ කතා කරන්නේ. සෝවන් උනාය ගැන අහලා තියෙනවා නේද? කවුද මුලින්ම සෝවන්නේ? හොඳයි නේද? තවුසා නේද? පුත්පස්සගමනුගේ. ධම්ම චක්කප්පවත්තන සූත්‍රය කියන නේද? ධම්ම අවබෝධ කළා කියලා. එතෙන්දී සෝවන් උනා කියන්නේ කොහොමද? කට අවබෝධ කරගන්න. පුළුවන් නෑ නේද? ඒක සංඛ්‍යා වහන්සේ නේ.
නාම මොහොසේ කියලා.
නේද? බුද්ධ ධර්ම සංඝ නුරුවන් සංඝරත්නේ නේ තා. දුරුණාට සරණ ගියා කියලාද කියන්නේ කොණ්ඩඤ්ඤ ආනන්දු? අපේ නේද තමයි ජයග්‍රහවතන සිද්ධි මොකක්ද කියන්නේ? ඒක බුදුහාමුදුරන්ට තිබුණ විදිහ ඉස්සෙල්ලා කියාගෙන නේද? චක්කොම් වල පාරේ යනන්නේ පාරේ යනවා. අතන විශේෂයෙන් වචන ටිකක් කියදෙනවා මේ අවබෝධ කළා මෙන්න මෙහෙමයි කියලා. බුදුහාමුදුරෝ මේක අහලා සූත්‍රය අන්තිමට කියන්නේ කියනවා නේද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මේක අවබෝධ කරගත්තා මෙන්න මේ වගේ කියලා. මොකද්ද උණු ගණක් ආවා කියලා කියනවා. අවුරුද්දේ නංගනේ තනින් ඉඳන් මජක් කොපෝරතන අමතක කරන්න හොඳ නෑ අඩු ගන්න පළවෙනි එකවත් නේද? තාම දන්නවා කිව්වට තව සෝවාන් වුණා තව කවුද ඉන්නේ? හරි. අහලා තියෙන අර දහම් පදයක් අහමුකම සෝවාන් වුණා ඒ කවුද ඉන්නේ? සරි තාංගුන් කවුද ගිහි කාලේ කවුද? උපති කොහෙද ඉන්නේ? ඒකට සෝවාන්නේ මොකක් අහනද? යේ ධම්මා හේතුඵලෝ ආතේ සම්මුතු තථායතෝ. රෝග දේරුම් ගත්තහම සෝවන්නේ. තිසරණ සරණ ගිහින්ද සෝවන්නේ? ධම්මත අනුව හොයන්නේ. අපි එයා නුවණින් බලන්න ඕනේ. සවස්ති වල පිළිගන්න හරියන්නේ. තව සෝවාන් උනට කොහෙද ඒ වගේ මතක් වෙනවද? නැත්තම් මෙන්න මේක අවබෝධ කරලා සෝවාන් වෙනවා කියපු දැන්. නැව කවුද කියන එක නෙමෙයි මොකක් අහලද නැත්තම් මොකක් හින්දාද සෝවාන් වෙන්නේ? මොකක් මොන ධර්මයක අවබෝධ කරන්නේ? ඈ? අදිත්තේ දිට්ඨම සංගයස කියන සෝවාන් නම්ේ රහත් කෙනා නේ. ඒකෙත් තේනවා ධම්ම මොනවා හරි දෙයක් ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන්තරෝ. නේද? අපි හේතුන්ගෙන් තොරව දෙයක් තියනවා නම් බුදුරජාණන් වහන්සේ ඔකට හේතුව පෙන්නනවා. හේතුන්ගෙන් තොරව දෙයක් තියන්න බැහැ කියලා. අහුණා. තේරෙනවද? ප්‍රවේ ධර්මතාවය අවබෝධ කළා නම් සෝවන්නේ. හරි. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. දැන් අපිට කීපයක් අහුණා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. ඉස්සෙල්ලා කිව්වේ යේ ධම්මා හේතු පවවා තේ සම්මේතු තථාගතෝවා. නේද? අපි කතාව තියෙන අපේ සංකේය නිරෝධෝ ආදී වහන්සේ පද හතර මේ සෝවාන් වෙන මේ දෙක තුන කාරී දෙක දෙක හතරම ගන්නකො තමයි මේ වගේ කීපයක් තියෙනවා.
අහුත්වා සම්භූතං හුත්වා නමස්සති.
අහුත්වා සම්භූතං හුත්වා නැ බවිස්සති. ඒ කියන්නේ පෙර නොතිබීම හට ගන්නවා. අහුත්වා සම්භූතං හුත්වා නැ බවිස්සති. ඉතුරුවක් නැතුවම කියන ධර්මතාවය. ඒකත් අපි ගමුකෝ. තව ඒ වගේ අහපු තැන් තියෙනවා. එන මේක අවබෝධ කරගත් සෝවන් වෙනවාද? යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේක තියෙනවා. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංග නිරුච්චති. අහලදිනානේ බරවලදී හේතුම් පටිච්ච සම්භූතං හේතුබංග නිරුච්චති. දැන් ඔන්න ඔය වගේ ටිකක් අවබෝධ වෙන්න ඕන නේද? තව පැත්තකින් කියන ධර්මයේ දැක්කා කියන්නේ මොනවද දැක්කොත්? ධර්මයේ දැක්කා කියන්නේ මොනවද දැක්කොත්? පටිච්ච සමුප්පාදය. නේද? එහෙමත් කියලා තියෙනවා නේද? ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. එතන අනිත්‍යයද නම් හොඳට ගන්නවා. බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එතන ධර්මයේ කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ. කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කම ධර්මයේ දැක්කා වෙනවා. ධර්මයේ දැක්කම බුදුන් දැක්කා වෙනවා. මෙහා ධර්මතාවකුත් තියෙනවා නේද? එහෙනම් පටිච්ච සමුප්පාදයේ දකින්නත් ඕන. සෝවාන්. නේද? එකකින් අවබෝධ වුණා නම් ඔය කියපු හැම එකටම ගැලපෙන්න ඕන. පිළිගන්නවා. සෝවාන් නම් ඔය කියපු හැම එකටම ගැලපෙන්න ඕන. නේද? ඒ ඔවත් තියාගෙන අපිට පුළුවන් දහම ටිකක් හොයන්න. විමසන්න. ඔය ධර්මයේ අවබෝධ වෙලාද කියන එක. දැන් මම කීපකින් ආවා එක පැත්තකින් චතුරාර්ය සත්‍ය. නේද? දැන් අවබෝධය ඉන්නවා. නැත්තම් සම්මාදිට්ඨිය නේ? දෙවෙක්. චතුරාර්ය සත්‍ය දැනගන්න නම් පළවෙනි එක දුක දැනගන්න ඕනේ. නේද? හතරක් දැනගන්න කරන්නේ. පළවෙනි එක අවබෝධ වෙනවා. ඒක දුක මොකද්ද කියලා පැහැදිලි නුවණක් එන්න ඕනේ. ඒකෙදි පෙන්නවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා දේශනා කරලා තියෙනානේ. පංච උපාදානස්කන්ධේ කොහේ හරි අරගත්තම ඔබ දුකයි කියලා දැක්මක් නුවණක් එනවා. ඒකත් අපිට නැහැ කියලා දැක්කනේ නේ. උදාහරණයක් දෙමි. රූපයක් තියෙනවා කියලා දැනගත්තා. නැත්නම් පංච උපාදානස්කන්ධේ හටගත්තා, ඒ දුක හටගත්තා කියලා අපිට තේින්නේ නැහැ. නැතිනම් සෝවන් වුණා කියන්න බෑ නා. දුක ගැන අවබෝධයක් නැහැ. නේද? නැහැ මෙහෙමයි. මේ අවබෝධය නැහැ කියලා තේරුම් ගන්න එකත් උදව් වෙනවා අවබෝධය. මොකද අපි අවබෝධ කරගෙන ඉන්නවා කියලා අවබෝධයක් නැතිව හිටියොත් ඒක හරි භයානක තත්ත්වයක්. එයා කවදාවත් අවබෝධ කරන්නේ නැහැ. දන්නේ නැහැ කියලා දැනගන්න ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව උදව් වෙනවා දැනගන්න.
දුක පිරිසිද
දකින්න. දුක පිරිසිද දකින්න. පිරිසිද කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න. යන්තම් දැනගෙන බෑ. අපි කියනවා චේපාදානස්කන්ධේ දුකයි. කොහොම පිරිසිද දැක්කනම් දැන් මම පෙන්නුවා අන්න හඩගත්ත පංචේපාදානස් කොහොමද මොකද්ද දුක? කියලා කියන්න පුළුවන්. නේද? පිරිසිද දැක්කා කියන්නේ ආයේ කාටවත් ඒක වෙනස් කරන්න බෑ. මෙන්න මම මොකක් හරි වෙන තර්කයක් ගෙනවා පැටලෙනවා. එහෙම වෙන්න බෑ. අපිට දෙක නැහැ. මේකයි තමයි දුක කියන්නේ මෙතන මේ හිඳ. මෙයාම ට්‍රයි කළා කියන්නේ ඒක වෙනස් වෙන හිඳ දුකයි කියලා මොකක්ද කියන්නේ. ඒක අපි බලමු මේ හිඳ දුක. බුදුහන්දරගේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලාද වෙනස් වෙන හිඳ දුකයි කියලාද? නැසෙන හින්දා දුකයි කියලා වෙනම් කියලා තියෙනවා. ඒක වෙන කතාවක්. යදෙනි චන්තන් දුක්ඛ කියලා කියලා තියෙනවා. යමක් අනිත්‍යයි ඒක දුකයි කියලා එහෙම එකකුත් කියලා තියෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධේ දුකයි. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා ඒක පැහැදිලිව කියලා තියෙනවා. එතෙන් කියන්නේ නැහැ ඔබ වෙනස් වෙන හින්දා දුකයි. සංක්ෂේපයෙන් අපට පේනුණක් නැතත් ඇත්ත ඇටි දුක. අපිට තමයි රිදලයි කියලා හිතන්න පුළුවන් අපේ මෝඩ ගමට. ඇත්ත ඇටි නොදන්න ගමට. එමාට සත්‍ය දුක වෙනවා නේද? බුදු කෙනෙක් ඔක සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරනවා. එහෙනම් අපි අර අවබෝධ කියන තැන ඔතෙන්ට යනකම් එන්න ඕනේ. නැත්තම් අඩුවක් තියෙනවා. නේද? එහෙම නැත්තම් සම්මාදිට්ඨිය ආවා කියන්නේ බෑ. චතුරාර්ය සත්‍ය පිළිබඳව නේද? ඥානයක් ආවා කියන්නේ බෑ. ඥානෙ අඩුවක් තියෙනවා. නේද? ආ දුක පුරව ගන්න වෙනව කොහොමද? ඈ?
දැන් ධාරිතෙ ඉලිය මතන අතර මේ දිත්තේ දිත්තවත්ත ඉතින් ඉහළ යන්නේ තියෙන්නේ.
ඒක කෙලින්ම නිවනමනේ කිව්වේ. දැන් දිත්තේ දිත්තමත්タン වුණොත් කෙලින්ම නිවන අවබෝධ කළාම කියන්න පුළුවන්. ඒක එතකොට ඵලයක්. නේද?
මහතුමාසලා
දකින්න. ඒ රහතන් වහන්සේලා දැන් මං කියේ ඊට කලින් ටික අපි අල්ලගමු කොහෙදට යන්න පුළුවන්. ඒක නිවනින්ම අල්ලගෙන යන්න කියොත් ටිකක් අමාරුයි නේද? දැන් කෙලින්ම විද්‍යාවමනේ තිකරන්නේ. එක පාර පුළුවන් නම් හොඳයි. රහත් වෙනකොට මේ විද්‍යාව නැතිනේ. නේද? ඒ දෙතෙන්දී එන තත්වයක් තමයි දෙතෙන්දී තමයි.
රහත් වෙන කෙනා සෝවාන් සත්‍වධර්මයෙන් අනාගත ක්ෂණයකින් ක්ෂණ හතර අටකින්
ඔව් සමහරුන්ට ක්ෂණයකින් කල හතරම එකට ලැබෙන්න පුළුවන්. ඒ සමහරුන්ට
නේ.
ඒක තමයි. ඒක කියලා කිව්වොත් අපි ඉස්සෙල්ලා අඩුමයිකෙන් පටන් ගත්තාම දේශීය ටිකක් නේද? ඒක මෙහෙමයි පිළිගන්න සෝවාන් සකදාගාමී නායකයන් අතර කියලා වෙන් වෙන්ව යන්න කියලා එකක් නැහැ. ක්ෂණිකව අත්දැකවෙන්න වෙන්න පුළුවන්. හරි. හරි රහත් උනා කියන්නේ අර හතර තියෙනවා ඉතින්. ඒ
හතරත්
ඒ හරහා යන්නේ. ඔව්. හරහා කියුවට ඒක කාල පරතරයක් නෙමෙයි. ඒ මොහොතේ රහත් වෙනවා. අර කිප්පාලිඥා කියන්නේ බාහ්‍ය දාරුචීරිය වලදී ක්ෂණික අවුත්. ඉවදීයට අර වෙන් වෙන්ම පළ වෙන් කර කර යනන්නේ. මේක මෙහෙමයි ඉතින් ඔය ඇත්ත ඇත්ත විදිහට අවබෝධ කිරීමයි ඉතින් අවිද්‍යාව දුරු කිරීම නේද උලා වෙන එක නැත්තරම හැදේනවා අවිද්‍යාව දුරු කරන නේද ඒ අවබෝධ කිරීමෙන් අපුණ එකක් පැරෙන්න අපුණ නේද එහෙනම් නිකන් ගන්නවා එතකොට දැන් අපි ආයෙ අරකට යන දැන් ඒක දැක්කනම් යන්න ඕක ප්‍රඥාවක්. හොඳයි නම් මං කියපුවේ. වැඩක් කුඩා. ඒකමයි මං කියුවේ. ඒ කියන්නේ ධර්මයේ දැකීමේ අඩුවක් තියනවා නේද? බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. අපිට එහෙම පේන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්න ඕනේ අපේ ධහමේ අඩුවක් වෙන්න බෑනේ. අපේ අවබෝධය අඩුවක් තමයි තියෙන්නේ. අපේ ප්‍රඥාවේ අඩුවක්. ඒක තමයි මම කියන්නේ ප්‍රශ්නේ දැනගත්තාම තමයි ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ. මම ගොඩක් උත්සාහ කරන්නේ අපල අවබෝධ කරලා ඉවර නැහැ. මෙන්න මෙතන ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මෙතන ප්‍රශ්නේ තියෙනවා. ඒක කොහේනෝ කලි. ඒ විදිහට බලන්න මම දහමකට ගලපලම හොයන්නේ. මම නැත්තම් අපි අතරමං යනවා. අපි ටික කෙනෙක් ඒක දේවල් කියනවා. අපර්මන් නොවි දහමට ගලපලම බලන්න පුළුවන්. සමහරවිට මෙතන ඉන්න පුළුවන් මම සෝවාන් වෙලා කියලා කාගෙන් හරි අහලා හරි ඉතාලෙන් හරි ඉන්නයි. ඉතියට කමන්නේ මේ මේක දැන් නුවණින් බලන්න. සෝවාන් වුණා නම් අනිවාර්යෙන් මේ මේක ගැටලුවක් වෙන්න බෑ. ඒක පිළිගන්න
ඕනේ. බුද්ධ දේශනාව පංචපාදනස්කන්ධේ දුක කියන එක.
මෙතන පංචපාදනස්කන්ධේ හටගත්තා කියන එක පැහැදිලිනේ. නම් දුක අවබෝධ කළා නම් ඔය හටගත්තේ දුක කියන එකත් තේරෙනවා. එහෙනම් තේරෙන්නේ නැත්නම් මේ සෝවාන් වුණා කියන එක බොරුවක් විතරයි. දහම් නම් දැකලා නැහැ. නේද? ඒ වගේ නෑ. ඔකට විතරනේ අර කියපු හැම එකටම ඕ විදිහට කරපල බලන්න පුළුවන්. යම් කේජේ සම්බුදේ ධර්මයන් පස්සන්තන් නිරෝධ කරනවා. සමනාද කියවි. ඊයේ ධර්මය හේතුකව තේ සම්මේතුන් පුතාරුතෝ. අනිත් එක මොකක්ද? හේතුම් පටිච්ච සම්බුතං හේතු බංගා නිරුච්චති. අලු ගානේ ඕවයින් එකක් හරි ගත්තම බෝධ වෙන්න ඕනේ නේද? නැත්නම් සෝවන් ගන්න කියන්නද? නේද? එතකොට දැන් ඔන්න ඔතන දැන් බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම හේතුඵල සම්බන්ධයක් දෙන්න. ධම්ම කියලා දෙයක් කියනවා නම් ඒ සං හේතුන් තථාගතවා. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ ගැන කරේ. නේද? අපිට නොපෙනුණා. ඔක හේතු ප්‍රත්‍යයෙන්මයි හටගත්තේ. කියලා ධර්මතාවයක් තියෙනවා. නේද? අපිට සමහරවිට ඒක නැතුණා නෑ ඕක ඉබේ තියෙන හේතු නැති වුණා. ඒක සරල අපිට පේනවා ඒ අපේ අවබෝධයේ අඩුවක්. නේද? එතකොට මේ ලෝකේ කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව. හරි. එකක් තේරුම් ගන්න. මේ ලෝකේ කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව. ඒකයි. ඒ ධම්ම හේතු ප්‍රබව හේතු මෙන් හටගත් දෙයක් තියෙනවා නේද? ඒක හේතු බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අපි දැන් අභිධර්මයේ පෙන්වලා දෙනවා. අභිධර්මයේ කියන්නේ මොනවද? මොනවා ගැනද කියන්නේ? හතරක් කියන්නේ. රූප රූප ගැන කියා දෙනවා තව. චිත්ත ගැන කියා දෙනවා. චිත්ත රූප.
නිවන ගැන ක්‍රියා කරනවා නේද? දැන් ඔතන නිවන ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම සංකතයි කියන්නේ මොකක්ද? සකස් වෙනවා. මොනවාද සකස් වෙන්නේ? හේතුප්‍රත්‍යයන්. හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්න ධර්ම. මොනවාද? රූප, චිත්ත, චෛතසික. එහෙනම් යාතු. ඔය තුන තමයි ලෝකෙ කියන්නේ. ඒ වගේ ලෝකෙ කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ. හේතුප්‍රත්‍යයන්ගෙන් තොරව. ඒවා සංකත ධර්ම. නිවන විතරයි අසංකත. ඒ ප්‍රත්‍යයෙන් තොර. නේද? නිවන හැරෙන්න වෙන ඕනම දෙයක් සංකතයි. සංකතයි කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් හැරෙන්න. එතකොට ඕනම ධර්මතාවයක් ඒ තමයි හේතුඵලෝ. හේතුන්ගෙන් හැරෙන්න. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා.
නිවන කියන්නේ සකස් වෙන දෙයක් නෙවෙයි. නිවන කියන්නේ සකස් වෙන දෙයක්
නෙවෙයි. නෑ නෙවෙයි. නෑ. ඒකයි සංකල්පය. නිවන අසංකතයි. නැත්නම් නිරෝධය කියන එක. අපේ චතුරාර්ය සත්‍ය වෙනවානේ. දුකයි, සමුදයයි, නිරෝධයයි මාර්ගයයි නේ. ඒක නිවන කියන එක අසංකතයි. ඒකත් හරිය වැදගත් දෙයක්. මොකද අපි හටගත්ත දේ නැති වෙනවා කියලා එහෙම කිව්වොත් කියන්නේ නේද? පෙර නැති වීම හට ගන්නවා. ඉතුරු වෙනතුන් නිරුද්ධ වෙනවා. ඔබ දැක්කොත් හරි කියලා හිතෙනවා. නැත්නම් හිතේ වයි. ඔබ දැක්කම හරි. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ කියන වචනේ දැන් මට ඇති වෙනවා නැති වෙනවා කියන අදහස නේද අරන් තියෙන්නේ. ඇති වුණ දේ නැති වෙනවා නේ. ඇති වුණ දේ නැති වෙනවා. ඔක නේද ඉන්නේ අදහස. ඔව්. පෙරණොතිරීම හටගත්ත කියන්නේ කලින් තිබුණේ නැහැ. මේ මොහොතේ හටගෙන තියෙනවා. තව පොඩ්ඩකින් ඉතුරු නැතුවම ඉරුද්ද. මේ හටගත්ත දේ නැති වෙනවා. මුලින් නැහැ ඊළඟට තියෙනවා ආපහු නැති වෙනවා නැහැ නැත ඇත නැත නේද මගෙ හිතෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ඒවල් ටිකක් නේද කච්චායන දත්ත සූත්‍රය කච්චායන මේ සත්‍යය හට ගන්නවා දකින හින්දා ඇත කියන දෘෂ්ටියකට හට ගන්නවා දකින හින්දා ඇත කියන දෘෂ්ටියකට නිරුද්ධ වෙනවා දකින හින්දා නැත කියන දෘෂ්ටියකට එනවා තථාගතයෝ ওই දෘෂ්ටි දෙකටම නැතිනි පටිච්ච සම්පදාය දේශනා කරනවා. ඇත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. පටිච්ච සම්පදාය. ඒක කෙනෙක් පටිච්ච සම්පදාය දැක්කම දැන් ධර්මය දකින්න නම් පටිච්ච සම්පදාය දකින්න ඕනේ. නේද? පටිච්ච සම්පදාය දැක්කද කියලා අඳුරගන්න එක විදිහක් තමයි. ඇත කියන දෘෂ්ටියේ ඉන්නත් බෑ. නැත කියන දෘෂ්ටියේ ඉන්නත් තියනවා කියලා හිතුණා ප්‍රතිත්ත සම්පාදිත දැකලා නැහැ නැහැ කියලා හිතුණා ප්‍රතිත්ත සම්පාදිත දැකලා නැහැ ප්‍රතිත්ත සම්පාදිත දැක්කේ නැත්නම් ධර්මයේ දැකලා නැහැ ධර්මයේ දැක්කේ නැත්නම් සෝවන් වෙන්නේ නැහැ ඒ තව වෙන්නේ යා සෝවන් වුණා කියලා බලාගන්න නේද දහමට අනුව මේ කියන්නේ ඔන්නකේ කොට ඒ සූත්‍ර බලන්න පුළුවන්. ඔකේ තියෙන කච්චායන දත්ත සූත්‍රය. අන්නයි. ඇත කියන්නේ සාස්වත දෘෂ්ටිය නැත කියන්නේ දුෂ්චේ දෘෂ්ටිය. ඒ කායයේ තිබුණ දෘෂ්ටිය. ඒක බුදු දහම නෙවෙයි. බුදු කෙනෙක් වෙන දහම නෙවෙයි. අර දෘෂ්ටි වලින් නිදෙන්නේ පටිච්චපාදයක් වෙන්නේ නේද? අපේ තියෙන වැරදි දෘෂ්ටි ටික කඩා ගන්නයි පටිච්ච සමුප්පාදය දකින්න ඕනේ. නේද? පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද? මොකද පටිච්ච සමුප්පාදය? ඕක හොඳයි නේද? අර නිකන් ගයිඩ්ලයින් එකක් වගේ තියාගන්න ඕනේ. තමන්වම චෙක් කරගන්න. ඒ කාගෙන්වත් අහන්න ඕනේ නෑ. මම සෝවන්නාද? කියලා දෙමින් ගන්න නැතුව. තමන්ටම ওই ටික දැනගත්තනම් බලන්න පුළුවන් නේද? හරි සැකයක් නැතුවම බලාගන්න පුළුවන් වෙයි. එක තැනක හරි සැක තියෙනවා නම් දන්නවා. තාම සෝවන් වෙලා නැහැ. තව කරන්න වැඩක් තියෙනවා. නේද? ඒක දැනගන්න එක තුරුද? සංගාරක් අය ඕක දන්නේ. ඒ කියන්නේ කරටිලා. නේද? මෙච්චර දහම අහන්න තිබුණා කාලක් තියෙනවා. දන්නේ නැහැ ඒ මට මොකද හිතන්නේ. නේද? ආයේ ක්‍රමයක් කිව්වේ නෑ මම ඔය පොතේ තියෙන ටික කිව්වේ. ඔය ටික ඕගොල්ලොත් අහලා තියෙනවා. මම අමුතුවෙන් දෙයක් කිව්වේ නෑ නේද? ඔයගොල්ලෝ නදන්න දෙයක් කිව්වද තාම? එකම නදන්න දෙයක් කිව්වා අර පංච උපාදානස්කන්ධය හටගත්ත හැබැයි දුක දැනුන්නේ නෑ කියපු එක. ඒක විතරක් මම කියන්නේ. නේද? කලින් ඔක සමහරට අහලා දුන්නේ නෑ. අවේ දෙයක බලලා නෑ නේද? දැන් මේ චිකිච්ඡාවක් කියනවා නේද? දැන් එකක් දැනගන්නවා. තාම මොකක්ද වටපිට? හරියට දැක්කලා ඒ සැකයක් එන්නේ නැහැ. ඔය ටික පැහැදිලිවම ඈ දැක්කලා නැහැ. දැක්කලා නැහැ කියලා දැනගන්න එක ලොකු නුවණක්. දැක්කොත් මෙහෙමයි කියන නුවණක් එනවා ඒක. ඒක දැන් මං කියා දුන්නා කියලා මගෙන් අහන්න ඕනද දැන් මං සෝවන් වුණාද කියලා අහන්න ඕනේ. දහම තියෙනවා නේද? තමන්ට ගලබල බලන්න පුළුවන් නේද?
බුද්ධ කාලෙත් කරන්නේ මම වස්තුවක් කියලා කීවනේ ඒ කීවෙන් බයි දැනගන්න
පුළුවන් නේද? දහමනේ ගුරු තනතුරේ තියාගන්න කියලා බුදු ජානමාංශ ගැනේ වෙන්නේ පිළිමයන් පානකොට කවුරුත් පුද්ගලෙක් නෙමෙයි. අපේ වාසනාවට තාම ධන ඉතුරු වෙලා තියෙනවා. අපට කියවන්න හරි අහන්න හරි ලැබිලා තියෙනවා නේද? ඒකයි මේක මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ධර්ම අහන්න ලැබුණ කාලෙක මිනිස්සෙක් වෙලා මනස විසස් වෙලා ඉති ගන්න. මොනින් විමසන්න පුළුවන් කමක් තියෙනවා අහන්නයි කරන්නේ. ඒ දෙක තියනවා කියන්නේ මාර්ගඵල ලබන්න හැකියාව තියෙනවා. එකයි මේක බොහොම වටින ක්ෂණයක්. ඉක්මනින් ගෙවිලා යන ක්ෂණයක්. හැමදාම තියෙන්නේ. දැනටම කොච්චර ගෙවිලාද කියලා ඉතින් තමන්ට හිතලා බලන්න. ආවිසත් එක්ක. මනුස්සයෙක්. තමන්ගේ වයසත් එක්ක. කොච්චර ගෙවුණාද? තව කොච්චර ඉතුරු වුණාද කියන එක නම් ටිකක් හදලා අනුමානෙට හදන්න. එතන නකොට මැරෙන්න පුළුවන් නේ. නැත්නම් හිතන්නද තව අවුරුදු 20ක් විතරවත් ජීවත් වුණොත්. මාසයකට දවසක් දැනුමක් පොයේ විතරනේ සිරිදන් ඉතින් ගත්තොත්. මේ මාසයකට එක දවසක්. ඈ අවුරුද්දක් ගිය දවස් කීයක් තියෙද? තව අවුරුදු 10ක් ජීවත් වුණා. අපි දැන් සීල් ගන්න පුළුවන් මට්ටමට ජීවත් වුණා. අසනීපයිලා නැගිටින්න බැරුවේ ඉඳලා බෑනේ. නේද? අවුරුදු 10ක් තියෙනකො නේද? තාස්තිය සීල් ගන්න ඉඳ හැම පොවේටම සීල් ගත්තොත් අවුරුදු 10යි. 12යි 10යි. 120. දවස් 120ක් තියෙනවා. එම පොයෙටම සීල සමාදන් වෙනවා. පොයෙට කොච්චර වෙලා සීල සමාදන් වෙලා ඉන්නවද? අටේ ඉඳන් පහ විතර. පැය 10ක්. පැය 4යි 12යි. කෑම පැයක් කරියහම පැය 8ක් තියෙනවා. 8. කොච්චර වෙලා සීගට යෙදෙනවද වෙන වෙන වැඩවලට යෙදෙනවද අරෝමයා තියෙනනේ විලම් පසටයි අරෝමයාටයි කතා කරන්න ගිය වෙලාවයි ওই ටික ඇදිනම පැය කීයක් විතර හරියට සෙම් රකින්නේ සාධාරණ ගානක් කියන්නේ හයක් කියන එක වැඩි වෙනදල් හතරක් විතර වගේ තමයි නේද එතකොට පොයේ දවසේ සිල් ගත්තහම පැය හතරක් සිල් රැක්කක් කියමු ඒකත් හරියට කරන කෙනෙක් විතරයි නැත්නම් පැය හතර ඉතුරු වෙන්නේ නැහැ නේද ඉන්න ගමන් ගෙදර ගෙන හිත හිතාදී නැත්නම් කාට හරි වෙන වෙන්නේ එතකොට සිල් රකින්නවා නේද නේද අපි හිතමු එහෙම නැතුව හිටියා කියලා පැය හතරක් ගන්නත් හරි අමාරුයි නේද ටිකක් වැඩියෙන් දාලා අපි පැය හතරක් එක්කගෙන එතකොට දවසකට පැය හතර දවසකට පැය කීයද 24 4 නේ කීයපහුවද ඒකට 24 4ක්
කියන්නේ
6 6 එක එහෙනම් අර දවස් 120 6 එකක් තීර කරගන්න දවස් කීයද 120 6 එක
තියෙනවා
20 ඔය අවුරුදු 10ම හැම කෝහෙටම ඉරු සමාදන් වුණා නේද? දවස් 20ක් තියනවා තව. නිවන් මාර්ගයට වෙන්නේ. නේද? මේ කෝවිද ඔස්සලා අසනීප වෙන්න බෑ. අරවා මේ වෙන වැඩේ දෙන්න බෑ. ඒවත් හොඳයි නිකන් හදලා බලන්න ඉන්නවා. ක්ෂණේ සම්පත්තිය අඳුර ගන්න අපි කොච්චර මේකේ නාස්ති කරනවද කොච්චර යොදා ගන්න. තව ඉතුරු වෙලා තියෙන්නේ දවස් 20යි. අවුරුදු 10ක් හොඳට හිටියෝ. ඊට කලින් යයිද දන්නේ නැහැ. ඈ? තේහිඳ පරක්කු කරන්න හොඳ නැහැ. දැන් හරි මේක ඔගලන්ට ටිකක් වැඩි මේ වැඩිපුර දවසුත් අද දාගෙන නේ භාවනා දවස් එහෙම එකතු කරගත්තොත් පොඩ්ඩක් ඊට වඩා වැඩි එතකොට අර මේ එවනට අර පොවේ දවස් වලින් අඩු වෙන හින්දා ඒ ටික අඩු කරගන්න ඕනේ. දැන් මම ඔය හිතන්න ටිකක් කිව්වේ. ඔය ටික ප්‍රශ්න ගොඩක් එන්නේ නැති නම් ප්‍රශ්න ටික ගැන හිතලා ටිකක් හොයන්න ඕනේ නේද? සාකච්ඡා කරන්න නම් මම බැලුවේ මේ කැමරට නවත්තනවා තව වෙලාව තියෙනවා.